ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ශීත ඍතුව එහෙමත් නැත්නම් වින්ටර් එකත් ළඟ ළඟම එන නිසා සියලු දෙනා මේට සූදානම් වන කාලවකවානුවක් තමයි මේ ගෙවෙන්නේ. මේ කාල සීමාවේදී ඇතිවන අධික ශීත තත්ත්වය කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ට නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ළඟා කරනවා වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් වින්ටර් කාලයට ඔබේ වැඩිහිටි දෙමව්පියන්ව ඒ වගේම කුඩා දරුවන්ව ආරක්ෂිතව සූදානම් කළ යුතු ආකාරය පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරන්න හිතුවා. ඒ සඳහා අද අපත් සමග එකතු වෙනවා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍ය සේවයෙන් නියුතු වෛද්‍ය ගායානි සමරකෝන් මහත්මිය. අයිබෝන් වෛද්‍යතුමියනි.
අයිබෝන් තරින්දයා.
මුලින්ම අපි දැනගන්න කැමති වෛද්‍යතුමියනි, මේ විදිහට උෂ්ණත්වය දැඩි ලෙස අවම වීම මොන ආකාරයටද වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට බලපාන්නේ කියන දේ පිළිබඳව?
ඔව් කවින්ද, ඇත්තටම ශීත කාලය ගත්තොත් ගොඩක්ම අපේ ආදරණීය දෙමාපියන්ට, මහලු වයසේ පසුවන වැඩිහිටියන්ට වගේම ගුටා වයසේ පසුවන අපේ පොඩි දරුවන්ට මේ ශීත කාලය එතරම් පුරුදු අත්දැකීමක් නෙමෙයි ශ්‍රී ලංකාවේ වාසය කරන කට්ටිය වුණාම. එතකොට සෞඛ්‍ය පැත්තෙන් ගන්නකොට මේ ශීත දේශගුණය අපේ හැමට වගේම සිරුරේ බොහෝ පද්ධති වලට, ඒ වගේම අපේ මානසික සෞඛ්‍යයට පවා බලපාන ඇති කරනවා. සමහර විට ඇතම් දීර්ඝකාලීන ලෙඩ තියෙන කෙනෙකුනො ඒ දීර්ඝකාලීන ලෙඩ උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම ශ්වසන රෝග වැඩිවීමේ අවදානමකුත් මේ ශීත කාලය ඇතුළතදී අපිට දැක ගන්න පුළුවන්.
හොඳයි වෛද්‍යතුමියනි, එතකොට මේ කාල සීමාවේදී ඇතිවන රෝගී තත්ත්වයන් මොනවද කියලත් අපි කතා කරමු.
ඔව්, මම කතා කරන්න හිතුවා මුලින්ම ගොඩක් බහුල රෝගක් තියෙනවා. ඇත්තටම මම පළවෙනියටම කතා කරන්න හිතුවා මෙඩිකල් ඉමර්ජෙන්සි එකක් විදියට අපි සලකන හයිපෝතර්මියා. එහෙම නැත්නම් සිරුරේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 35ටත් වඩා අඩු වෙනකොට අපේ හෘදය, ස්නායු පද්ධතිය වගේම අපේ ඇඟේ පවතින නොයෙකුත් අවයව අකර්මණ්‍ය වීමෙන් කෙනෙකුගේ මරණය පවා පත්වෙන්න පුළුවන්. ඉතින් මේ හයිපෝතර්මියා තත්ත්වය ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්තම් මරණය පත් වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් නිසා මේක ඇත්තටම ගොඩාක් වැදගත් අපිට රෝගයක් විදිහට මේ වෙලාවේ හඳුන්වන්න පුළුවන් වින්ටර් එකේදී දකින්න ලැබෙන්නේ. ඒ වගේම අපි දෙමාපියන් එක්ක වෙන්න පුළුවන්, පොඩි අයත් එක්ක වෙන්න පුළුවන්, හිම වැටෙන ප්‍රදේශයක අපි සංචාරය යෙදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ෆ්‍රොස්ට් බයිට් කියන, එහෙම නැත්තම් මේ අධික ශීතලට හැම නිරාවරණය වීමෙන් ඇති වෙන්න පුළුවන් තුවාල ගැන අපි අවධානමෙන් ඉන්න ඕනේ. එතකොට ඒකේ දකින්න පුළුවන් රෝග ලක්ෂණ ගැන මම පසුවට කතා කරන්න. මම ඊට පස්සේ හිතුවා තුන්වෙනුවට අපි ගොඩක් කට්ටිය දන්න කාරණාවක් තමයි ඇදුම, එහෙම නැත්නම් ඇස්මා, ඒ වගේම COPD කියන, يعني එම්ෆිසීමා, එහෙම නැත්නම් සෙම ආශ්‍රිත ශ්වසන රෝග විදියට අපේ දෙමාපියන් අඳුරන මේ රෝගී තත්ත්වයන් උත්සන්න වීම ගොඩක් වෙලාට මේ ශීත කාලයේදී අපිට දැක ගන්න පුළුවන්. ඇත්තනම ඔස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන ගත්තමත් අපිට දැනගන්න ලැබුණ 2022 වෙනකොට ඇදුම සම්බන්ධ මරණ 467ක් වාර්තා වෙලා තියෙනවා මුළු ඔස්ට්‍රේලියාව තුළ. ඉතින් මේ වගේ දියුණු රටක පවා ඒ වගේ ලොකු ඉලක්කමක්කින් මරණ ඇති වෙලා තියෙනවා කියන්නේ මේක ඉතාමත් දරුණු තත්ත්වයක්. මේක වින්ටර් පමණක් නෙමෙයි, මේ මුළු අවුරුද්ද කාලය පුරාම. නමුත් ඇදුම කියන තත්ත්වය වගේම සෙම ආශ්‍රිත ශ්වසන ආබාධ සම්බන්ධ රෝග තියෙන කෙනෙක්ට මේ සීත කාලයේදී ගොඩක් රෝගී තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගොඩක්ම දන්න එක කතාව තමයි ෆ්ලූ, එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා. ඉන්ෆ්ලුවෙන්සා තත් රෝගීන් ගණන ගොඩක් කාලවලට ඉහළ වශයෙන් වාර්තා වෙනවා මේ වින්ටර් සීසන් එකේ. ඒ නිසා අපි වින්ටර් කාලයට අපි කියනවා ෆ්ලූ සීසන් එක කියලා. ඉතින් ගොඩක් කාලවලට මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා කතා වෙනකොට කියනවා අපේ නහය ඇතුළේ ඉන්න හිතකර බැක්ටීරියා මේ සීත දේශගුණය නිසා විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ශීත කාලයේදී තියෙන මේ වායුගෝලයේ ඩ්‍රයි එයා එක නිසා මේ වෛරස් වලට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට පැතිරියාම ඉතා ඉක්මනින් වෙන්න පුළුවන් නිසා මේ ෆ්ලූ, එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන් ගොඩක් අපිට කෙනෙක්ට වැළඳීමේ අවධානම ගොඩක් වැඩි. ඒ වගේම ගොඩක් වෙලාවට සීත කාලයේදී කට්ටිය එකමුතු වෙලා ඉන්නේ, ගෙවල් වල ඇතුළටම වෙලා ඉන්නවා, ජනෙල් වහගලක් තියෙනවා. ඒ වගේම සමූහ වශයෙන් ඉන්න හින්දා මේ වෛරස් පැතිරීම වේගවත් වෙන හින්දා ඉන්ෆ්ලුවෙන්සා වගේම වෙනත් වෛරස් පවා මේ කාලයේදී ගොඩක් වෙලාවට වේගයෙන් පැතිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් හෘද රෝග සම්බන්ධයෙන්. ශීත කාලයේදී මේ හෘද රෝග එහෙම නැත්නම් ස්ට්‍රෝක් ආඝාතය වෙන තත්ත්වයන් වැඩිවීමේ අවදානමක් තියෙනවා කියලා වෛද්‍යවරුන් ප්‍රකාශ කරන එක හේතුවක් තමයි මේ සීතලත් එක්ක රුධිර නාල සංකෝචනය වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා කෙනෙකුට හෘද රෝග ඉතිහාසයක් තියෙනවා නම් මේ අවදීද ගොඩක් අවධානමෙන් ඉන්න ඕනේ. මොකද හෘද රෝග අවදානම ඒ වගේම ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන් අවදානමත් වැඩි. ඒ වගේම අධිරුධිර පීඩනයට බෙහෙත් ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ රුධිර නාල සංකෝචනය වෙන නිසා ඒගොල්ලන්ගේ රුධිර පීඩනය වැඩි වීමේ අවදානමකුත් මේ කාලයේදී තියෙනවා. ඒ වගේම තව ගොඩක් ගත්තම අපේ වැඩිහිටියන්ට තියෙන රෝගාබාධයක් තමයි ආතරයිටිස්. රුමැටොයිඩ් ආතරයිටිස් වෙන්න පුළුවන්, ඔස්ටියෝ ආතරයිටිස් වෙන්න පුළුවන්. මේ ආතරයිටිස් තත්ත්ව පවා මේ කාලයේදී ඒගොල්ලන්ට ජොයින්ට් පේන් එන ප්‍රමාණය වැඩි. ඒ නිසා ආතරයිටිස් තත්ත්ව උත්සන්න වීමේ අවදානමක් තියෙනවා. මේට අමතර අපි ගත්තොත් තවත් අපේ දෙමාපියන්ට වැඩිහිටියන් අතර දකින්න පුළුවන් රෝගී තත්ත්වයන් තමයි මේ චර්ම රෝග. එතකොට සොරයිසිස් නැත්නම් පොතු කබර, ඒ වගේම අපි එක්සීමා වගේ තත්ත්වයන් පවා මේ සීත කාලයේදී වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේව තමයි අපි ගොඩක් වෙලාවට බහුලව අපිට දකින්න පුළුවන් ලෙඩ රෝග. ඊට අමතරව පොඩි අවධානය දෙන්න හේතුවා මානසික සෞඛ්‍ය පැත්තෙනුත් සාමාන්‍යයෙන් ඩිප්‍රෙෂන්, එහෙම නැත්නම් මානසික ආතතිය, ස්කිට්සොෆ්‍රීනියා තත්ත්වය, ඒ වගේම මානසික අපිට ඇතිවන ඇන්සයිටි. ගොඩක් වෙලාවට වැඩිහිටියන්ට මේ ඇන්සයිටි තත්ත්වය වැඩිවීමේ අවධානමක් තියෙනවා කියලා කියනවා මේ ශීත කාලයේදී. ඒකට හේතුව විදිහට ගොඩක් වෙලාවට දකින්නේ මේ ශීත කාලයත් එක්ක තියෙන අඳුරු ස්වභාවය. ඉතින් මේ දේවල් තමයි ඇත්තටම හොස්පිටල් එක ගන්න පුළුවන්, එහෙම නැත්නම් ජීපී කෙනෙක් ගාවට උනත් එනකොට ගොඩක් කට්ටිය වාර්තා කරන රෝගී තත්ත්වයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
හොඳයි වෛද්‍යතුමියනි, මේ විදිහට රෝගී තත්ත්වයන් ඇති වුණාම මොන වගේ රෝග ලක්ෂණද දකින්නට ලැබෙන්නේ, කොයි ආකාරයේ රෝග ලක්ෂණද අපිට නොසලකා හරින්න බැරි? තවත් විදිහකට කිව්වොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ කොයි අවස්ථාවලදීද කියලාත් අපි කියමු.
ඔකවින්ද අපි මං මුලින්ම කතා කරේ අර හයිපෝතර්මියා කියන්නේ ශරීර උෂ්ණත්වය ගොඩක් අඩු වෙන එක. මේක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියන්නේ ඒක ඇත්තටම අපි ඉක්මනින් ප්‍රතිකාර කරන නිසා. ඉතින් කෙනෙකුට මේකේ ඈර්ලි සිම්ටම්ස්, එහෙම නැත්නම් මුලින්ම එයාලට ලැබෙන රෝග ලක්ෂණ තියෙන, ඒ වගේම එයාලට පස්ව දැනෙන රෝග ලක්ෂණත් තියෙනවා. මුලින්ම ඒගොල්ලන්ට වෙවුලීම පටන් අරගෙන මහන්සි ගතියක් යන, වගේම ඇඟේ සම්බන්ධීකරණය කෝඩිනේෂන් එක අඩු වෙන ගතියක් දැනෙනවා, අවධානය නැති වෙනවා, මනස ව්‍යාකූල බව, ඒ කියන්නේ කන්ෆ්‍යූෂන් එකක් වගේ මුලින් ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඒත් එක්කම මේක ප්‍රතිකාරයක් වෙන්නේ නැත්නම් දිගටම ශරීර උෂ්ණත්වය එන්න අඩු වුණොත් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ එයාලට පේන එයාලගේ ඇඟ නිල් වෙන ගතියක් එනවා. ඒ වගේම හුස්ම ගන්න වේගය, අපේ නාඩි වැටෙන වේගය පවා අඩු වෙලා ඒගොල්ලෝ සම්පූර්ණ සිහිමද තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එනිසා ගොඩක් සීත වෙලාවක ඉන්නකොට පොඩි හරි ඔයාලට හිතනවා නම් ඔයාලගේ මේ මනසේ ව්‍යාකූල බවක් එනවා, මහන්සි ගතියක් වැඩි, හොඳටම වෙවුලනවා. ඒක අපි සාමාන්‍යයෙන් වෙවුලන එක සාමාන්‍යයි, නමුත් ඒක ගොඩක් වැඩි කියලා තේරෙනවා නම්, ඒ වගේම ගොඩක් කන්ෆ්යූස් ගතියක් තේරෙනවා නම් ඔයාට වෙන්න පුළුවන්, ඔයාලගේ ඉන්න තව කෙනෙක්ට වෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඒ ගැන අවධානයෙන් ඉන්න ඉක්මනට ඉමර්ජෙන්සි කතා කරන්න අවශ්‍ය තත්ත්වයක් මේක. ඊට පස්සේ මං කිව්වා බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් එක ගොඩක් වැඩි වෙද්දී අපිට තදබල හිස්සෙකක් වුමක් එන්න පුළුවන්, ඒ වගේම රූප බොඳ වෙලා පේන්න පුළුවන්, කැරකිල්ල වමන ගතිය, ඒ වගේම ඒගොල්ලන්ට සිහිමද ගතිය තත්ත්වයක් ඇත්වෙනවන් පුළුවන් පුළුවන් මේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණාම. එතකොට අපි ගොඩක් වෙලාවට දන්නවා හાર્ට් ඇටැක් එකක් ගත්තොත් පපු එකක් කොමක් එන්න පුළුවන්. ඒත් එක්කම අපිට හුස්ම ගැනීම අමාරුව, ඒ වගේම ඇඟේ දාඩිය දාන ගතිය වැඩි බව, ඒ වගේම ගොඩක් අයට කියනවා ඒගොල්ලෝ වමන යන්න එනවා, වමන යන ගතියක් සහ වමන යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ රෝගී ලක්ෂණ තමයි ඇත්තටම හાર્ට් ඇටැක් එකක් එනකොට සිද්ධ වෙන්නේ. එතකොට ඇදුම ගද්දි ගොඩක් ඇදුම රෝගීන් දන්නවා ඒගොල්ලන්ගේ ඇදුම උත්සන්න වෙනකොට එයාලට වීස් එක වැඩි වෙනවා, හුස්ම ගන්න වැඩි වෙනවා. එතකොට එයාල හුස්ම ගන්න දරන වෑයම වැඩි වෙන ගතිය ඒගොල්ලන්ට තේරෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය හුස්ම ගන්නට වඩා ගොඩක් අමාරුවෙන් හුස්ම ගන්නේ, ඒ වගේම හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. අපි ගොඩක් වෙලාවට ඉමර්ජෙන්සි ඩිපාර්ට්මන්ට් එකේ දකිනවා අම්මලා ඇවිල්ලා කියන්නේ දරුවාගේ වීස් එකේ සද්ද ඇහෙනවා, ඒ වගේම දරුවා හුස්ම ගන්න වාර ගාන වැඩි ගතිය අම්මා නිරීක්ෂණය කරා කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි ඔයගොල්ලන්ට මේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. අනිත් රෝගී තත්ත්වයන් ගත්තම ඇත්තටම ආතරයිටිස්, එක්සීමා වගේ තත්ත්වයන් තියෙන කෙනෙක් නම් ඒගොල්ලන්ට ජොයින් පේන් වැඩි වෙන්න පුළුවන්, රෑෂක වැඩි වෙන ගතියක් එන්න පුළුවන්, කසන ගතිය වැඩිවීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ රෝගී ලක්ෂණ විදිහට හඳුන්වන්න පුළුවන්. කිසියම් හෝ මානසික රෝගයකට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලන්ගේ මූඩ් චේන්ජස් එනවා. ඒගොල්ල බෙහෙත් ගත්තට වෙනදට වඩා එයාලට තමන්ගේ මූඩ් කන්ට්‍රෝල් එක මදි ගතියක් තේරෙනවා. ඉතින් මේ වගේ රෝගී ලක්ෂණ ඔයාලට තියෙනවා නම් මේ වෙලාවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක බොහොම වැදගත් වෙනවා.
හොඳයි වෛද්‍යතුමියනි, අපි ශ්‍රාවකයන්ව තවත් දැනුවත් කරමු. පළමු වතාවට වැඩිහිටියෙකු හෝ කුඩා දරුවෙක් වින්ටර් එකට මූණ දෙනවා නම් මොන ආකාරයටද ලෙඩ රෝගවලින් ආරක්ෂා වන්නට සූදානම් විය යුතු කියලා?
ඔව් කවින්ද, මම එතනදි මුලින්ම හිතුවා ලංකාවේ ඉඳලා ගොඩක් ලාන මේ කාලේට අපේ අම්මලා එනවානේ. ඉතින් අම්මලා වගේම අපේ වැඩිහිටිය වෙන්න පුළුවන්, අපේ අන්දරණීය තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ පොඩි දරුවෝ එනවා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මම අවධානයෙන් කියනවා තමන්ගේ මෙඩිකල් රිපෝර්ට් තියෙනවා නම්, මොන හරි ප්‍රිස්ක්‍රිප්ෂන් තියෙනවා නම්, දීර්ඝ කාලීනව කිසියම් හෝ ලෙඩකට බෙහෙතක් ගන්නවා නම් අනිවාර්යෙන් ඒ බෙහෙත් වගේම ඊටතොඩ වෛද්‍ය වාර්තා අරගෙන එන්න. මොකද ඕගොල්ලන්ට මොනවාම හරි ප්‍රශ්නයක් වෙලා ඔස්ට්‍රේලියාව ඇතුළතදී බෙහෙත් ගන්න අවශ්‍ය වුණොත් මේ වෛද්‍ය වාර්තා ගොඩාක් වැදගත් වෙනවා. ඒ ඔයාලව දකින වෛද්‍යවරයාට ඒ තමන්ගේ රෝගය ගැන දැනගන්නත්, මොනවද ගත්ත ප්‍රතිකාර කියලා දැනගන්නත්. ඒ නිසා ඒක අනිවාර්යෙන් ඒ දේවල් ගැන මතක් කරලා කියන්න කියලා මම ඉල්ලා සිටිනවා. දෙවෙනි එක කතා කරොත් ෆ්ලූ වැක්සිනේෂන් එක. ගොඩක් වෙලාවට අපි වින්ටර්කට කලින් මේ වෙනකොට ෆ්ලූ වැක්සිනේෂන් එක ඔස්ට්‍රේලියාවේ කරනවා. ඒ නිසා පිට රටින් ඉඳලා ආපු අම්ම කෙනෙක් ඉන්නවනම් මෙහෙ ඔල්රෙඩි දැනට ඉන්න වැඩිහිටියෝ වෙන්න පුළුවන්, පොඩි දරුවෝ ඉන්නවා, ෆ්ලූ වැක්සිනේෂන් එක ලබා ගන්න එක ගොඩක් වැදගත් අපේ මේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පැතිරියාම වළක්වන්න. එතකොට මේ වැක්සිනේෂන් එක විතරක්ම නෙමෙයි, ඇත්තටම වෛරස් එකක් පැතිරිලා යන එක නවත්තන්න පුළුවන්. අපි ගොඩක් වෙලාට කොවිඩ් කාලෙදි කතා කරා වගේ නිතරම අත්සෝදන එක, සැනිටයිසර් භාවිතා කරන එක, ඒ වගේම පොදු ස්ථානවලදී මාස්ක් එකක් භාවිතා කරනවා නම් ඇත්තටම මේ වෛරස් වලින් මිදෙන්න ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව අපිට පුළුවන් මේ කැස්සක් එනකොට, කිවිසුමක් එනකොට ආවරණය වෙන විදිහට කිවිසුම පාලනය කරන්න පුළුවන් ටිෂ්‍යු භාවිතා කරලා ඒක නිසි පරිදි ඉවත් කිරීමගෙන අපිට මේ වෛරස් පැතිරියාම අඩු කරන්න පුළුවන්. ඒ වගේම ගෙදර කෙනෙක් රෝගී තත්ත්වයේ ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඩිසින්ෆෙක්ට් බීජනාශකයක් යොදලා කුස්සිය, බාත්රූම් එක වගේ නිතර පාවිච්චි වෙන ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කරලා තියාගත්තොත් තව කෙනෙක්ට මේ වෛරස් එක පැතිරියාම ගොඩක් අඩු වෙනවා. ඊට පස්සේ මේ වින්ටර් එකේදී තව ගොඩක් අපිට දැනෙන දෙයක් තමයි මේ අපේ හැම ගොඩක් වියලීමට ලක් වෙනවා. ඉතින් මේ ඒ වගේම තමයි අපේ ඇඟ විජලනය වෙන්න පුළුවන් අපි වැඩිපුර ජලය පානය කරන්නේ නැත්තම්. ඒ නිසා මේ කාලයදී වැඩිපුර ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම හැම වියලි ස්වභාවයක් වෙනවා නම් මොයිස්චරයිසර් භාවිතා කරන්න මේ කාලේ වගබලා ගන්න ඕනේ. එතකොට හයිපෝතර්මියා ගැන කතා කරද්දී ඇත්තටම ගෙදරින් එළියට යන අවස්ථාවකදී සීතලට ආරක්ෂා වෙන්න ඇඳුම් පළඳුම් නිසි පරිදි ඒ වෙනුවෙන් සැකසিলা යන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න හිම වැටෙන පැත්තක වුණොත් වැටීමෙන් අනතුරු වෙන අනතුරු වළක්වා ගන්න අවධානයෙන් ඉන්න ඕනේ. තව හાર્ට් ඇටැක් ගැන අපි කතා කරපු හිඳ මතක් කරන්න ඕනේ. හෘද රෝග සම්බන්ධයෙන් කිසියම් හෝ යම් කිසි බෙහෙත් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් මේ කාලයේදී ගොඩක් වෙහෙසකර ක්‍රියාකාරකම් වලින් වැළකීලා ඉන්න එක ගොඩක් හොඳයි. එතකොට ඒගොල්ලන්ගේ හાર્ට් එකට ස්ට්‍රෙස් අඩු නිසා මේ හાર્ට් ඇටැක් එීමේ අවදානම අපිට අඩු කරන්න පුළුවන්. ඉතින් මම කලින් කතා කරා වගේ කිසියම් හෝ රෝගී ලක්ෂණක් ඔයගොල්ලන්ට දැනෙනවා නම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. මේ කාලය ශීත කාලය කියනක අපිට සමහර අය පුරුදු අත්දැකීමක් නෙමෙයි, ලංකාවේ ඉඳලා ආපු කෙනෙක් නම්. නමුත් ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව ඉන්න කෙනෙක් නම් මේ වෙනකොට ඒකට පුරුදුයි. නමුත් මේ ශීත කාලයේදී එන්න පුළුවන් අර කලින් කියපු රෝගී තත්ත්වයන් මගහරවා ගන්න මේ විදිහට කටයුතු කරනවා නම් අපිට මේ රෝගී තත්ත්වයන් වලින් වැළකීලා ලස්සන වින්ටර් සීසන් එකක් ඉන්න පුළුවන්.
හොඳයි, අපේ ශ්‍රාවකයන්ට බොහොම වැදගත් කරුණු කාරණා රසක් අද ඉදිරිපත් වුණා. අද අපි කතා බහ කළේ ළඟ එන සීත කාලයට ඔබේ වැඩිහිටි දෙමව්පියන් සහ කුඩා දරුවන්ව රෝගවලින් ආරක්ෂා කරගෙන ඒ අයව රැක බලාගත යුතු ආකාරය. ඒ සඳහා අද අපත් සමග එකතු වුණේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෛද්‍යවරියක ලෙස සේවය කරන වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය. ඔබට බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමියනි අපත් සමග එක් වුණාට. ඔබට සුබ දවසක්.
සුබදාසක් හවින්දිය.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.